Order, please. Kathanayakawareyage nivedana. Sri Lanka Prajathantrika Samajwadi Janrajye Aandrukama Vyavasthave 79 Vyavasthave Vidhidhana Prakarawa 2017 October Masa 12 Wenna Dina Mavisin Mahanagara Sabha Sanshodhana Nagara Sabha Sanshodhana saha Pradesha Sabha Sanshodhana nemathi panath ketupatwala sahathika sarnangalada bawa danun dimata kamathimi. කටානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2014 මුදල් වර්ෂයෙන් සඳහා විගණාධිපති වාර්යාගේ වාර්තාවේ 6 වෙනි කාණ්ඩේ 22 23 සහ 24 කොටස් සහ 2015 මුදල් වර්ෂයෙන් සඳහා විගණාධිපති වාර්යාගේ වාර්තාවේ 5 වෙනි කාණ්ඩේ 15 16 17 18 19 20 21 22 23 24 කොටස් හා 7 වෙනි කාණ්ඩේ 8 9 10 කොටස් 5 වෙනි කාණ්ඩේ 7 කොටස සහ 6 වෙනි කාණ්ඩේ 3 4 5 6 7 8 9 10 11 සහ 12 කොටස් සහ 2016 මුදල් වර්ෂය සඳහා විගණාධිපති වාර්ගයේ වාර්තාවේ 5 වෙනි කාණ්ඩේ 1 2 සහ 3 කොටස් සහ 4 වෙනි කාණ්ඩේ 5 වෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා, ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමු.
දැයි ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6-1 වගන්තිය යටතේ 2017-08 පළවෙනි දින සිට 2017-08-31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂාංක 248 පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. එම පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
දැයි ගරු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආ වගන්ති යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය උපාධි පිරිනමනු ලබන ආයතනයක් ලෙස පිළිගනිමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 අගෝස්තු 16 දිනැති අංක 2032 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආ වගන්ති යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක වෙනුමට නිසි බලධාරියෙකු පත්කිරීම සම්බන්ධයෙන් 2017 අගෝස්තු 18 දිනැති අංක 2032-46 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2015 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් වාර්තාව 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා පාලන හා මූල්‍ය මම ඉදිරිපත් කරමි. එම නියමයන් සහ වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුතියි ගරු සංවර්ධන කාර්යභාර අමාත්‍යතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ දෙවැනි වගන්ති යටතේ නෂ්ටික රසායනික හෝ ජීව විද්‍යාත්මක අවි ව්‍යාපෘතියට අදාළ වන සම්බාධක සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ඔක්තෝබර් මස 6 වෙනි දිනැති අංක 2039-31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ දෙවැනි වගන්ති යටතේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහ ආණ්ඩුව සඳහා අදාළ වන සම්බාධක සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ඔක්තෝබර් 6 වෙනි දිනැති 2039-32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ජාත්‍යන්තර සම්බදතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය හා නාවික කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 126 සහ 321 වගන්ති යටතේ මුහුදු යාත්‍රාකරුවන් පුහුණු කිරීමේ සහතික කිරීමේ සහ මුරකාවලෙහි යෙදීමේ ප්‍රමිති සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 මැයි මස 8 වැනි දිනති අංක 2018 තුන දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 2016 ඔක්තෝබර් 4 වැනි දිනති අංක 1997 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
චුති කාරක සභා වාර්තා පිළිගැනීම ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ආනන්ද කුමාරසිංහ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2014 2015 සහ 2016 වර්ෂ සඳහා ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ කාර්යක සාධන වාර්තා 2016 වර්ෂය සඳහා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු සුසන්ත පුංචිනිල මහත්මයා.
ගරු කථානායකතුමනි, පිළියන්දල ජයමාවත අංක 176 ධර්ම ස්ථානයේ පදිංචි DM ඉන්ද්‍රාණි මහත්මිය ලබන පෙස්සමත් කන්තලේ වෙන්රාසපුර ඒකක 14 අංක 904 ඇලියරක් දෙකත ධර්ම ස්ථානයේ පදිංචි RG සඳුනි සාරංගා මහත්මිය ලබන පෙස්සමත් අග්බෝපර දුම්රිය ස්ථානයේ පිටපස අංක 286 ධර්ම ස්ථානයේ පදිංචි SM විතාරණ මහත්මිය ලබන පෙස්සමත් මිහිදිගම නඳුන් වෙන අංක 6 ඇලියරක් 5 ධර්ම ස්ථානයේ පදිංචි WKG මහින්දපාල මහත්මිය ලබන පෙස්සමත් පිළිගන්වමි.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු ලකී ජයවර්ධන මැතිතුමා,
ගරු කථානායකතුමනි, මයංගන පාර උන්නස්කිරිය නයන්තුබි අංක 145 එක දරන ස්ථානයේ පදිංචි WM ජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද හන්දෙස්ස උලක්කොණ්ඩ ගලගාවත්ත අංක 212 දරන ස්ථානයේ පදිංචි WM AB කන්දේගම මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නවමි.
ගරු නිහල් ගලප්පති මැතිතුමා.
ගරු කථානායකතුමනි, පිටකෝට්ටේ EW පෙරමාවත අංක 484 දරන ස්ථානයේ පදිංචි PPG මයිකල් මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු KK පියදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි, මණ්ඩාරගම කොතලාවල වෙනපාර අංක 120 තුන දරන ස්ථානයේ පදිංචි MB හෙල්ලරාව මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු ලක්ෂ්මණ ආනන්ද විජේමාන්න මැතිතුමා.
ගරු කථානායකතුමනි, තෙබුවන බටහිර විජය ගොවි සංවිධානයේ සභාපති සුනිල් කන්දේගම මහතාගේ ලැබුණු පෙත්සමක්ද හොරණ මීවන පලාන උහුවල හන්දිය සෙව්වන්දි යන ලිපිනෙහි පදිංචි උක්වත්තගේ සරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට ඇති වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු පද්ම මුදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු සුදේශ කටුතු ඇමතිතුමාගේ ඇසීමට. ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු විදුලි බල පුරජනී බලශක්තිය මැතිතුමා ඇසීමට. ගරු බන්දුල ගුණවාද මැතිතුමා, උසස් අධ්‍යාපන මහාමාර්ග මැතිතුමාගේ ඇසීමට.
මම ප්‍රශ්නය අසනවා.
ගරු නියෝජ්‍ය මැතිතුමා,
A1 2016 පිළිතුර 2016 අයවැය යෝජනා අංක 185 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ නොවේ. එහෙත් එම යෝජනාවල අංක 331 යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පොලී රහිත අවුරුදු 3ක ණය මුදලක් ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම පිණිස ලබා දීම සහ නිදහස් Wi-Fi කලාප රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති කිරීම සඳහා කටයුතු යොදා ඇත. යෝජනා අංක 331 අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි Wi-Fi පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහන අදියර කීපයකින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි පළමු අදියර යටතේ පහත දක්වා ඇති විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට 2017 වසරේ ජූලි මාසය තුලදී Wi-Fi ලබා දීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පශ්චාත් උපාධි හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අංශය. එහි දෙවන අදියර යටතේ පහත සඳහන් විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට Wi-Fi පහසුකම් ලබා දීමට පියවරගෙන ඇත. රුහුණ විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, වවුනියා මණ්ඩපය, තිරිකුණාමල මණ්ඩපය, ශ්‍රීපාලි මණ්ඩපය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, පාලිහා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චි ඉංජිනේරු පීඨය. දෙවැනි කොටස යෝජනාංක 331 අනුව 2016 වසර සඳහා රුපියල් මිලියන 300ක් සහ 2017 වසර සඳහා රුපියල් මිලියන 350ක් මේ සඳහා අයවැය ප්‍රතිපාදන මගින් වෙන් කර ඇත. මෙම ප්‍රතිපාදන ලැප්ටොප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සහ Wi-Fi පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති දෙකම සඳහා වේ. ඇස්තමේන්තු කළ පරිදි ආසන්න වශයෙන් 2014 වසර සඳහා Wi-Fi ව්‍යාපෘතියට රුපියල් මිලියන 196ක්ද, ලැප්ටොප් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 154ක්ද වැයවනු ඇතැයි අපේක්ෂා කෙරේ. තුන්වැනි එක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය. හතර, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අභ්‍යන්තර ශිෂ්‍යයන් ලෙස පූර්ණකාලීනව ඇතුළත් වී ඇති සියලුම සිසුන් හට ස්වකීය මනාපය පරිදි ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමට රාජ්‍ය බැංකු සමග සම්බන්ධ වී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. පහ, මෙම ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම් ලබන සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා බැංකු මගින් රුපියල් 75,000ක ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම ණය මුදල ලංකා බැංකුව සහ මහජන බැංකුව මගින් තම විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය තහවුරු කර ලබාගත හැකිය. තවත් එක් ශිෂ්‍යයෙකුගේ අපකරයක් පමණක් මෙම ණය මුදල් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වේ. ණය මුදල වාරික වශයෙන් ගෙවිය යුතු අතර ඊට අදාළ පොලිය රජයේ විසින් අමාත්‍යාංශය හරහා මාසිකව ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත ගෙවනු ලැබේ. ලැප්ටොප් පරිගණක ලබාගත් ශිෂ්‍යාවන් සිය මාසික වාරක අදාළ බැංකු ශාඛා වෙත නොකඩවා ගෙවීම මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ එකම සාධකය වේ. 2016 මැයි මාස ආරම්භ කරන ලද එම වැඩසටහන යටතේ මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 21,305කට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා ණය මුදල් ලබා දී ඇත. ඒ අනුව මේ වන විට පොලි මුදල් වශයෙන් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් මිලියන 112ක් ගෙවා ඇත.
ගෞරව මන්ත්‍රීතුමා, පළවෙනි
අතුරු ප්‍රශ්නය.
හොඳයි,
දැන් ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි, අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අයවැය ලේඛනයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නෙමෙයි, 2016 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට මෙලෙසින් එක් එක් ව්‍යාපෘති සඳහන් කරලා වෙන් කරපු මුදලින් 32%යි වියදම් කරලා තියෙනවා. තුනෙන් එකක් සඳහාවත් මුදල් අමාත්‍යාංශය බෙද ඇරලා නැහැ. ඒ අනුව මම පළවෙනි අතුරු ප්‍රශ්නයේ දැස අහන්නේ, මේ අයවැයේ යෝජනාවල මේවා සඳහන් වුණාට ඒවා මහ පොළොවේ යථාර්ථයක් ලෙස අමාත්‍යාංශයෙන් ලැබෙන්නේ නැත්නම් ඇමතිවරු තමයි අකාර්යක්ෂම ඇමතිවරු ලෙස මේ නම් වෙන්නේ. දැන් 32%යි අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කරලා වියදම් කරලා තියෙන්නේ. එතකොට 3%-2% අධ්‍යාපනයට වෙන් කරපු එකකින් වියදම් කරලා නැහැ. මම ඔබතුමාගෙන් අහන්නේ, අර අධ්‍යාපන අමාත්‍යාංශයට මුළු වෙන් කරපු මුදල් ප්‍රමාණය ලැබුණද කියන ප්‍රශ්නේ මම නිශ්චිත පිළිතුරක් ලෙස අහන්නේ.
එම්ම මේ කටයුතු වලදී යම් තරමකට ආයතනික අකාර්යක්ෂමතාවය බලපානවා. දැන් අත් වශයෙන් මේ වට උමනා ව්‍යාපෘති යෝජනා කළා, සැලසුම් හදලා ඒ මුළු කටයුතු කරගෙන යන්න මාස 6ක් 7ක් ගත වුණා 2016. එතකොට ඊට පස්සේ අපි ඒ සඳහා ඉල්ලීම් වෙනකොට ඒ වෙනකොට හුඟක් ප්‍රමාද වෙලා වැඩි. මොකද හුඟක් ක්‍රමානුකූලව ඒ වැඩ කිරීමේදී ඇති වෙන ප්‍රමාදයත් එක්ක තමයි මේක සිද්ධ වුනේ. ඉතින් ඒ කටයුතු අපි ඊළඟ අවුරුද්දවල පුළුවන් තරම් සම්පූර්ණ කරන්න මම හිතන්නේ උත්සාහ ගන්න ඕනේ.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමා.
දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, එසේ කරන්න බෑ. මොකද ඊළඟ අවුරුද්දට ඊළඟ වර්ෂයේ අයවැය ලේඛනයෙන් ඕනේ මුදල් වෙන් වෙන්න. 2016 අයවැය ලේඛනයෙන් වෙන් වෙච්ච මුදලෙන් හරියටම 120ක්, ඒ කියන්නේ 5%, රුපියල් වලින් බිලියන 792ක් වියදම් කරලා නැහැ. ඒ ප්‍රමාණය හම්බ මත්තල ගුවන් තොටුපළ වගේ ගුවන් තොටුපළවල් 30ක් හදන්න පුළුවන් ප්‍රමාණය, අර නෙළුම් කුළුණ වගේ ඒවා 80ක් හදන්න පුළුවන් ප්‍රමාණයයි වියදම් කළ නැත්තේ. ඒක නිසා මේ වගේ සරල උත්තර වලින් බේරෙන්න බෑ. මේ ප්‍රශ්නය සඳහා මැදිහත් වෙන්න කියන ටික තමයි අපි ඔබතුමන්ලට කියන්නේ, කැබිනට් ඇමතිතුමාට දැනුම්
දෙන්න. හොඳයි, යොමු කරන්න ගරු අමාත්‍යතුමා. ගරු චමින්ද විජේසිරි ඇමතිතුමා, නගර සැලසුම් සහ ජල සම්පාදන ඇමතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු නගර සැලසුම් ජල සම්පාදන ඇමතිතුමා අපේ ඉන්නවනේ චම්පිගේ.
ගරු කතානායකතුමනි, ආ එක ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව. ආ දෙක ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට බඳවාගෙන ඇති සංඛ්‍යාව 785. ඒක විස්තර සභාගත කරන්න. ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති සංඛ්‍යාව 108. ඒකෙත් විස්තරය සභාගත කරන්න. ආ තුන උපලේඛන අංක 3 සඳහන් වෙනවා, සභාගත කරන්න. ආ 4 විධායක ශ්‍රේණියේ තනතුරු හා කළමනාකරණ සේවා තනතුරු මාධ්‍ය දැන්වීම මගින් ඉල්ලුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ මගින්ද ශිල්පීය තනතුරු සඳහා කාර්මික විද්‍යාල පාතමාලා ශිෂ්‍ය ලැයිස්තු පරිදි සම්මුඛ පරීක්ෂණ මගින්ද නුපුහුණු තනතුරු සඳහා අමාත්‍යාංශ ලැයිස්තු මත සම්මුඛ පරීක්ෂණ මගින්ද සංවර්ධන නිලධාරී ඒකාබද්ධ සේවා තනතුරු සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ මගින්ද කාර්යාල කාර්ය සහායක හා රියදුරු තනතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය මත සම්මුඛ පරීක්ෂණ මගින්ද බඳවාගෙන ඇත. ආ අදාළ නොවේ.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, යම්කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා මම හිතන්නේ ගරු ඇමතුමාට යොමු කරයි. ගරු ඇමතුමනි, පහුගිය දිනයක මම හිතන්නේ ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කරා. ඒක විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. දෙමෝදර බදුල්ල ජල ව්‍යාපෘතිය. එතකොට මේ ව්‍යාපෘතියටත් මම හිතනවා ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයටම ඒ විනිවිදව සේවක සංඛ්‍යාව බඳවා ගන්නට අවශ්‍ය කටයුතු කරાવી කියන එක ජල සම්පත් මණ්ඩලයේ මට තියෙන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, යොමු කරන්න ඕනි ගරු ඇමතුමාට කතානායකතුමනි, මේ ව්‍යාපෘතිය මුල්ගාලා තිබුවේ පෞගේ ආණ්ඩුව කාලේ. ඒ ආණ්ඩුව 40%ක් විතර මේක ඉවර කරලා තිබුණේ. හැබැයි ගරු ඇමතුමා සහ අපේ රටේ අපේ ජනාධිපතිතුමාත් මේ උත්සවයට ආවා. මේ විවුර්ත කරපු ජල ව්‍යාපෘතිය මම හිතන්නේ සේවකයන් බඳවා ගැනීමටවත් බැරි වෙයි ගරු කතානායකතුමනි. තාම එක ජල සැපයුමක්වත් ලබා දීලා නැහැ. ඒ වගේම හාලියල ප්‍රදේශයේ තාම බටලාගෙන යනවා. බදුල්ලටවත් මේ ජල ව්‍යාපෘතිය අවසන් වෙලා නැහැ. දෙමෝදර බදුල්ල ජල ව්‍යාපෘතිය කියලා තමයි මේ ව්‍යාපෘතිය පෞගිය ආණ්ඩුව කාලේ පටන් ගත්තේ. ඒතොර මම අහන්න ඕනි ගරු ඇමතුමා, හිටියා නම් රටේ ජනාධිපතිතුමාත් ගෙනල්ලා මේක විවෘත කරලා ජනතා අයිතියට පත් කරයි කියලා හිටරිද්ද සේවකයොත් මේකේ බඳවා ගනී මොනමොනෝ ක්‍රමයකට. හැබැයි මේ ව්‍යාපෘතිය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ, තාම පටන් ගරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ බරපතල ජල ගැටලුවක ඉන්නවා. විශේෂයෙන්ම ඔබතුමාට නිතර කතා කරන ඌමාවේ ව්‍යාපෘතිය නිසා ඇතිවෙච්ච ඒ ජල කාන්දු නිසා තාම ජලය නැති නිසා. ඉතින් මට අහන්න තියෙන යොමු කරන්න තියෙන ගරු ඇමතුමනි, මේ වගේ අවසන් නොවෙච්ච ව්‍යාපෘතියක් රටේ ජනාධිපතිතුමාත් ගෙනල්ලා විවෘත කරලා කටයුතු කළා, ඇයි මේ යහපාලනේ නොමග යවන්න කටයුතු කරන්න කියන කාරණේ තමයි ඇමතුමන් අහන්නේ.
ඒ නෑගේ යොමු කරන්න ගරු
අපි යොමු කරනවා.
ඔව්. දෙවෙනි ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා, ඔව්. දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
ඇත්තටම ගරු කතානායකතුමා, එතුමාගේ ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන් මේ ව්‍යාපෘතිය දෙමෝදර ඉඳන් බදුල්ලට තාම අවසන් වෙලා නැහැ, කරගෙන යනවා. මම කලින් සඳහන් කරපු අපේ උමාවියේ ව්‍යාපෘතිය ආසන්න වෙච්ච පවුල් සංඛ්‍යාව ඉතාමත්ම ළඟින් ඉන්නේ ඇල්ල කොට්ටාසේ බණ්ඩාල කොට්ටාසේ. ඒතර මේ ව්‍යාපෘතියෙන් මේ පවුල් ගත්තොත් පවුල් දැන් 15,000කට ආසන්න ප්‍රමාණයකට වතුර නැහැ. පුද්ගලයන් ගත්තොත් 60,000-80,000කට විතර ජලය නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා, යෝජනා කරනවා මේ දෙමෝදර බදුලු ජල ව්‍යාපෘතියෙන් පෞගේ ආණ්ඩුව කාලේ මුල් ගල තියලා අපි වෘත කරාට අපිට යහපාලන ආණ්ඩුවේ නැත්තරම ව්‍යාපෘතිය බදුලට තාම දුන්නේ නැහැ. ඒ වගේම භූගත රතගාලක් විවෘත කරා, ඒකත් මම හිතන්නේ පෞගේ ආණ්ඩුවේ කාලේ වෝටාය රාජපක්ෂ හිටපු ආරක්ෂලිකන්තුව පටන් ගත්තා විවෘත කරේ. ඒ කෙසේ වෙතත් මම යෝජනා කරනවා ඇමතුමාර යෝජනා කරන්න කියලා උමාඔය ව්‍යාපෘතියට මේ දෙමෝදර ව්‍යාපෘතියේ වතුර ටික ලබා දෙන්න කටයුතු කරන්න
කියලා. ගරු ඇමතුමාගේ යොමු කරන්න බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු වාසුදේව නානායකර මැතිතුමා, ගරු අසමිමා ජාති ප්‍රතිපත්ති මැතිතුමාගේ ඇතීමට
තුමනි සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු ලකී ජයවර්ධන මැතිතුමා, කණිජ තෙල් සම්පත් සංගම
ගරු කතානායකතුමනි ප්‍රශ්නේ අසනවා.
ගරු කණිතේල ඇමතිතුමා ඇමතිතුමිය
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය දිවයින පුරා ක්‍රියාත්මක වන ඉන්ධන ආහාර සංඛ්‍යාව 1252යි එයින් කණිත සේල් නීතිගත සංස්ථාව සතු මුළු පිරවුම් මල් සංඛ්‍යාව 1244යි ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතිනවා 204ක් මේ 1004 පෞද්ගලික ආයතනයන් සතු 212ක් තියෙනවා ඊළඟට මේ ස්ථාන වල අපි ගාව ලැයිස්තුවක් තියෙනවා ඒ ලේඛනය විශාල ලේඛනයක් ඒක නිසා මම මේක සභාගත කරනවා ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා දැනට පවත්වාගෙන යන ලබන පුද්ගලයන් කවුද කියලා එකත් ලේඛනයක් තියෙනවා ඒකත් මම දීර්ඝ ලේඛනයක් නිසා සභාගත කරනවා පෞද්ගලික ආයතනය සතු ඉන්ධන පිරුම් ආල් තියෙන ස්ථා ඒකත් සභාගත කරනවා ඒකත් ලේඛන ඒකත් ලේඛනයක් තියෙනවා ඒ වගේම ඉන්ධන පිරුම් මල් නියාමනය කිරීම නියමානුකූලව
සිදු නොවන ප්‍රශ්න අහන්න ප්‍රශ්න කියවන්න ඕනේ නැහැ ගරු ඇමතිතුමනි නිකන්
පිළිගන්නේද කියන එකට
ඒ නම්බරේ කියන්නේ
මුලින්ම ප්‍රශ්නේ එතෙන්දී ඇත්තටම අපි නියාමනය කරන්න මිනුම් මේකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවෙනු ඒ වගේම පාරිභෝගික සේවා අධිකාරියනු මේ ඉන්ධන පිරුම් මල් පරීක්ෂා කිරීම නියාමනය කිරීම සිදු වෙනවා ඊට අමතරව කණිජ තෙල් සංස්ථාවෙන් වෙනම අපි අපේ ප්‍රාදේශීය කාර්යාල නමයක් තියෙනවා ඒ ප්‍රාදේශීය කාර්යාල නමේනුත් නියාමනය කරනවා ක්‍රමවේදය විධිමත් ක්‍රමවේදයක් සාකස් කරනවාද කියලා අහලා තියෙනවා ඇතනම කණිජ සේව නීතිගත සංස්ථාව වගේම අර ආයතන දෙක හරහත් අපි මාසේ ඒ අපි පරීක්ෂා කරලා බලනවා කොයි කොයි දේවල්ද මේ පිරුම් මල්ද නියාමනය කරලා තියෙන්නේ කියලා ඒ නැති ඒවත් ඒ වගේම ප්‍රශ්නයක් අපිට මාම කිසි පැමිණිල්ලක් හම්බුනොත් ඒ පැමිණිල්ල හම්බෙච්ච ආයතනයත් අපි නියාමනය කරනවා
ගරු කතානායකතුමනි
ගරු ඇමතිතුමනිගේ අතුරු ප්‍රශ්නයක් අහන්න අවසර දැනට මාත්ම ආන්දෝලනයට පත් වෙලා තියෙනවා මේ ඉන්ධන මිල වැඩි වෙනවා කියලා ඒත් එක්කම IOC ආයතනයෙන් ඉන්ධන වැඩි කරනවා කියලා පුවත්පත්වල පවා පළ වෙලා තිනවා මේකේ සත්‍යතාවයක් තිබුණාද ඉන්ධන මිල වැඩි කිරීමක් කරනවාද
ඉන්ධන මිල වැඩි කරන්න රජය බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි IOC ආයතනය නම් ඉන්ධන මිල වැඩි කරනවා කියලා ඒගොල්ලෝ වැඩි කරන්න ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා කියලා ලිඛිතව දන්නලා තියෙනවා නමුත් ඒක ගැන තාම කතා බහ කරගෙන යන විතරයි මම හිතන්නේ ඒගොල්ලොත් වැඩි කරයි කියලා
කිමක් වෙන්නේ ගරු කතානායකතුමනි දෙවැනි අතුරු ප්‍රශ්නේ පසුගිය රජ කාලේ මේ තෙල් සංස්ථාව සහ ඉජන් කිව්සුම යටතේ මේ මයතන් විශාල අලාභයක් තෙල් සංස්ථාවටත් රජයටත් සිදු වුණා කියලා පළ වුණා කෙරුණා නමුත් මේ සම්බන්ධව දැනට ප්‍රියෝරයන් ගෙන තිබෙනවද මේ සිදු වුණ අලාභේ ගැන සංස්ථාව කෙසේ ක්‍රියා කර තිබෙනවද මේ වගේ වැරදිකරුවන්ට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැන කටයුතු කරනවද
ඉජන් කිව්සුම මේ වෙනතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ අයට වැරදිකාරයෝ කියන එකත් හොයාගෙන තියෙනවා. ඒ වෙච්ච අලාභයත් ගණනය කරලා තියෙනවා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනතුරු අරගෙන නැහැ.
තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතිතුමනි
දෙකයි ගරු මන්ත්‍රී ප්‍රශ්න දෙකයි දෙන්නේ අපි. හොඳයි බොහොම ස්තුතියි ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා. ගරු සල්මන් මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ සීමට නේ. ගරු රංජිත් සොයිසා මැතිතුමා ගරු එස්.එම්. මරික්කාර මැතිතුමා ගරු ඉම්රාම් මහරුම් මැතිතුමා රාජ්‍ය පරිපාලන කළමනාකර මැතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි
අහන ප්‍රශ්න
එක ඔව් විශේෂ ශ්‍රේණියේ අනුමත තනතුරු සංඛ්‍යාව 32යි සේවේ නියුතු නිධාන සංඛ්‍යාව 29යි එක ශ්‍රේණියේ 151යි අනුමත සංඛ්‍යාව සේවේ නියුතු නිධාන සංඛ්‍යාව 172යි දෙක තුන ශ්‍රේණියේ අධිසේවක සංඛ්‍යාව අනුමත තනතුරු සංඛ්‍යාව 784යි සේවේ නියුතු නිධාන සංඛ්‍යාව එක තුන පන්සිය හැත්ත නමයයි තුන අධිසේවක දෙසිය හැටපහයි මුළු එකතිව අනුමත තනතුරු සංඛ්‍යාව නමසය හැටහතයි සේවේ නියුතු නිධාරින් සංඛ්‍යාව එක්දස් හතලිස් පහයි. ආ එක විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු සටහන එක මගින් ඉදිරිපත් කරමි. දෙක ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවේ විශේෂ ශ්‍රේණිය නිධාරන්ගේ නම්ස ඔවුන්ගේ සේවාවන් සටහන දෙක මගින් ඉදිරිපත් කරමි. තුන එක ශ්‍රේණියට අයත් තනතුරු සටහන තුන මගින් ඉදිරිපත් කරමි. හතර ඔහු ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවේ එක ශ්‍රේණිය නිධාරන්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් සටහන් පහ මගින් ඉදිරිපත් කරමි. ඈ ඉහත අනුව පැනනොගෙන ගරු කතානායකතුමනි මේකේ ඩීටේල්ස් ගොඩක් තියෙනවා. එතුමා කැමති නම් මට මේක සභාගත කරන්න පුළුවන්.
ගමනාජයක කමන්තුමා හොඳයි
සභාගත කරන්න සමනතුමි. මේ තව ප්‍රශ්න වගේ තියෙනවා පොඩ්ඩක් ඒකත්
ප්‍රශ්න දෙයක් අහන්න පුළුවන්.
ඔව් හරි ඒක සභාගත කරන්න
ප්‍රශ්න හොඳ එනයිද හම්බෙලා කතා කරන්න පුළුවන් නේ හොඳ හරිනේ කර්මන්තිතුමා
හොඳයි. ගෞරව අමිචරවර්ගලේ இலங்கை திட்டமிடல் சேவை பிரமாண குறிப்பு அதாவது சர்வீஸ் மீட்ஸிலே 10.1.2 பிரிவில் தர 3 உத்தியோகத்தர்கள் அதிவிசேட செயலாற்றுமைக்கு அமைய தரம் 2க்கு பதவி உயர்வு பெற முடியும் என அந்த சர்வீஸ் மீட்ஸிலே குறிப்பிடப்பட்டுள்ளது. அதற்காக அவர்கள் 6 வருடம் சேவை காலத்துக்கு பின்னர் நடத்தப்படும் போட்டி பரீட்சைகளிலே அவர்கள் 60% மேல் புள்ளி பெறுவதோடு ஏனைய தேவைப்பாடுகளை பூர்த்தி செய்தால் தரம் 2க்கு பதவி உயர்வு பெற முடியும் என குறிப்பிடப்பட்டுள்ளது. ஆனால் இதுவரைக்கும் எந்த பரீட்சைகளும் நடைபெறப்படவில்லை. இதனால் சுமார் 350க்கு மேற்பட்ட 3ம் தர உத்தியோகத்தர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். எனவே இந்த போட்டி பரீட்சையை நடத்தப்படுவதில் உள்ள தாமதங்களை போக்கி இந்த போட்டி பரீட்சையை நடத்தி அவர்களுக்கான அந்த தரமுயர்கின்ற விடயத்தை மேற்கொள்வதற்காக கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுப்பீர்களா?
கதாநாயகத்துமணி மேக்கே விபாக நுப்பாத்தபு නිසා තමයි මේ ප්‍රශ්නය පැනනැගිලා තියෙන්නේ. අපි ඒක අමාත්‍යාංශ නිලධාරීන්ට කතා කරලා ඒ විභාග පවත්වලා ඒ අයට අවශ්‍ය උසස් වීම් ටික ලබා දෙන්නට කටයුතු කරන්න මන්තුමාගේ ඒ කරුණ දැක්වීම අනුව.
එන්ට 2வது கேள்வி இலங்கை திட்டமிடல் சேவைக்கு பல்கலைக்கழக 1ம் வகுப்பு அல்லது 2ம் வகுப்பில் சித்தியோடு பட்டம் பெற்றவர்கள் தரம் அதற்காக நடத்தப்படும் போட்டி பரீட்சையின் மூலம் தேர்ந்தெடுக்கப்படுகின்றார்கள். அதாவது நல்ல கல்வி தகமைகள் உள்ளவர்கள்தான் இந்த விடயத்துக்கு தெரிவு செய்யப்படுகின்றார்கள். ஆனால் பதவி உருவாக்கப்படாதன் காரணமாக அவர்களை தகுந்த பதவிகளிலே நாங்கள் பயன்படுத்த முடியாத ஒரு நிலைப்பாட்டினால் அந்த திறமைகளை எங்களால் பயன்படுத்தப்பட முடியாத ஒரு நிலைப்பாடு இருக்கின்றது. எனவே இந்த குறைபாட்டை நிவர்த்திக்கும் பொருட்டு இலங்கை திட்டமிடல் சேவையின் தொழிற்சங்க உறுப்பினர்கள் உட்பட துறை சார்ந்த குழு ஒன்றை நியமித்து அவர்களது பரிந்துரைக்கு அடிப்படையில் இந்த பிரச்சனையை தீர்க்கின்ற நடவடிக்கைகளை கௌரவ அமைச்சர் அவர்கள் எடுப்பீர்களா?
கௌரவ மந்துமா ஏ உதுரத் கருப்பு தேவனி காரணா பிடிமதவ தண்டமத் அப்பி அமாத்தியாச மட்டமே சாக்சா கருமி பார்த்தினோ அப்பி பிடிபந்தவ அவதானி யமுகல்லா ඒට ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරන්නට කටයුතු කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි ගරු මහන්ත දිසානායක මැතිතුමා, ගරු අග්‍රමැතිතුමා, ජාති ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට.
මම අහනවා.
ගරු කථානායකතුමනි සතියක් කල්ලිනවා.
ගරු කණක හේරත් මැතිතුමා, ගරු ඇවිලි කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට. දෙවැනි මාතේ පළවෙනි ප්‍රශ්නේ පත්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න ආනවාද විපක්ෂයෙන් සභාගත කරනවාද?
සභාගත කරනවා.
හොඳයි. දෙවැනි ප්‍රශ්නේ කරි බුද්ධික පතිරණ මැතිතුමා, විදිරිබාල පුනර්ජන මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න ආනවාද? ඒක පිළිතුරු දෙනවා සභාගත කරන්න
පුළුවන්.
අංකාට ගරු බිමල් රත්නායක මැතිතුම අගමැතිතුමාගේ අසන ප්‍රශ්නය
මම අහනවා. මාස දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
අට ගරු අශෝක ප්‍රියන්ද මැතිතුම පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්නය අහනවද? සභාව හොඳයි. නමේ ගරු සල්මන් මැතිතුම අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්නය අහනවද? Are you asking the question? Yeah.
Ano.
Okay.
සති දෙකක් කල්ලිලා තිබෙන අධ්‍යාපන ඇමැතිතුමා.
ගරු රංජිත් සොයිසා ඇමැතිතුමා සුදේශ කටුවේ ඇමැතිතුමාගේ ඇසීමට
අනව ගරු කතා නැහැ.
සොයිසා ඇමැතිතුමා
මන්ත්‍රීතුමා
සභාගත කරනවද? සභාගත කරනවද?
මන්ත්‍රීතුමා ඇවිල්ලා ඉන්නෝනේ.
හොඳයි සභාග දෙවෙනිදාම යන්නේ නැහැ සභාගත කරන්න
දෙන්න. හා සභාගත
කරන්න. තුන ගරු මරික්කාර ඇමැතිතුමා.
ඔබතුමා ආවේ නැහැනේ අපරාධී. වෙලාවට ආව නම්
නෑ ගරු සොයිසා ඇමැතිතුමා අපි ඒක එහෙම දෙවෙනිදාම ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ප්‍රතිපත්තියක් වශයෙන් එක ගරු මරික්කාර මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවද? හොඳයි බොහොම ස්තුතියි ගරු මැතිතුමා. 14 ගරු කනක හෙලත් මැතිතුමා නෑ ප්‍රශ්න අහනවද? සභාගත කරනවද ගරු මන්තුමා?
සභාගත කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2 යටතේ ප්‍රශ්න කරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් නගන පිළිතුරු බලාපොරොත්තුෙන් නගන ප්‍රශ්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණට මහජන නියෝජිතයන් ලෙස කටයුතු කිරීමේදී විවිධ ප්‍රදේශ ස්ථාන ආයතන මහජන රැස්වීම් උද්ඝෝෂණවල මහජන කරුණු දැනගැනීමට යාමට හා සහභාගිවීමට තිබෙන අයිතිය අප පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විඳ ඇත. එනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මන්ත්‍රීවරු පසුගිය සතියට පෙර සතියේ පැවති සාමකාමී අවිහිංසාවාදී මහජනතාව ඒකාරාශි වුණු හම්බන්තොට ඉන්දියානු මහකොමසාරිස් කොන්සල් කාර්යාලය අසල සහභාගී වීම මත 2017 ඔක්තෝබර් 10 දින හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තංගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටී. මෙම මන්ත්‍රීවරු නිදහස් කිරීමට වාම ක්‍රියා කරන්නේද කියලා නිදහස් කිරීමට පෙර ඊයේ පෙරවරුවේ මම උදේ බාර දුන්නේ. එක මෙම මන්ත්‍රීවරුන් සමග එම ස්ථානයේ සිටි මාධ්‍ය කරුවක වන සුසන්ත බණ්ඩාර කරුණරත්න මෙන්ම වයස 74ක් විය ඇති කාන්තාවක් හා තවත් කාන්තාවන්ද සිසු දරුවන්ද හම්බන්තොට පොලිසිය විසින් විවිධ දිනවල අත්අඩංගුවට ගෙන තංගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බව අගමැතිතුමා පිළිගන්නේද? දෙක, සාමකාමී නිරායුධව මහජනයා රැස් වූ අවස්ථාවක පොලිසිය විසින් පහර දී කඳුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර අත්අඩංගුවට ගන්නා මර්ධනකාරී ක්‍රියාමාර්ගය නවත්වන්නේද? මේ සම්බන්ධ එලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා නිදහස් කරන්නට රජය පොලිසියට උපදෙස් දෙන්නේද? එම ජනමාධ්‍යවේදියාට පහර දී ඇති පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනවාද?
ගරු ප්‍රධාන සංවිධායකතුමා, මේ
අග්‍රාමාත්‍යතුමාගේ මේ ප්‍රශ්නය අහන්නේ මොකද? පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරු 3 දෙදෙනෙක් ඊයේ අපපිට නිදහස් කරලා තිබෙනවා. නමුත් රණවීර මන්ත්‍රීතුමා තාම බාන්ධනාගාරේ. මන්ත්‍රී වරුණට ගරු කථානායකතුමනි, මට මේ කයල්ලත් මේ සංවිධායකතුමාට දැනුම් දෙන්න අගමැතිතුමාට කියන්න, 1947 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ 70 පාර්ලිමේන්තුව සමරුවා හර්තාලේ තිබුණා. හර්තාලේ මන්ත්‍රීවරු පාරවල්වල මහජන විරෝධතාවල් ගෙනිච්චා. කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගත්තේ නැහැ මන්ත්‍රී කෙනෙක්. මන්ත්‍රී වරුණට තියෙනවා මහජනයක කටයුතු කිරීමේ අයිතියක්. අපරාධයක් කිරීමේ අයිතියක් නැහැ. නමුත් මහජන ක්‍රියාවලියකට සහභාගි වී කටයුතු කරන මන්ත්‍රී අයිතිය ගැන තමයි මේ මූලිකව හා ජනමාධ්‍යවේදීන්ගේ අයිතිය හා මේ රඳවාගෙන සිටින අය සම්බන්ධව මේ අග්‍රාමාත්‍යතුමාගේ මම ප්‍රශ්නය අහන්නේ.
ප්‍රධාන සංවිධායකතුමා අගමැතිතුමාට මම දැනුවත් කරනවා.
කතානායකතුමනි, ඊළඟ පාර්ලිමේන්තු දිනේ පැහැදිලි පිළිතුරක් දෙනවා.
බෑ තමයි. බොහොම ස්තුතියි. ගරු ඒකන විවාදයක් කරන දැන් පිළිතුරක් දෙනවා. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා,
අරායකතුමනි, ඔබතුමාගේත් වගකීමක් තියෙනවා. අපේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මේ ලෝමේකර්ස්ලා විවස්ථාදායකී ඉන්න සමාජිකයෝ ටීම් එකස්ලා තත්වයට පත් කළා. මෙහෙම අත්අඩංගුවට ගැනීම ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවට නැහැ. ගරු ඔබතුමා අපේ භාරකරු. ඔබතුමා මේ විවස්ථාදායකී උත්තරීතර සභාවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු මෙහෙම පොලිස් නිලධාරීන් විසින් අරන් ඉවෙල් අර කූඩු ඇතුළට දානවා නම් මොන විලි ලැජ්ජාවද ගරු කතානායකතුමනි ඔබතුමාට?
නෑ, මට ඒක තේන්නවා ගරු මන්ත්‍රීතුමා, එතන උසාවි නියෝගයක් මත කියලා ඒ හේතුව තමයි මට මේ ඕනේ. ඒ ප්‍රශ්නේ ගරු
මැතිතුමා, මේ භීෂණයේ තියෙන කාලේ 89 දැවැන්ත භීෂණයේ තියෙන කාලේ මිනී කඳු ගොඩ ගහලා තියෙන කාලෙවත් කවදාක්වත් මන්ත්‍රීවරයෙක් එතුමා ඒ ආණ්ඩු
අත්අඩංගුවට ගත්තේ නෑ. ඒක අගමැතිතුමාට යොමු කරන්න ඒක හොඳයි. බොමිතුරි ගරු නානකාර මැතිතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමා උපදේශයක් දීලා තියෙනවා. ඒ උපදේශය විධානයකට සමානයි. පොලිසියට යම් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒ ගන්නට පෙර ඔබතුමා දැනුවත් කරන්න කියලා අඩු ගන්න. එවැනි උපදේශයක් පවා මේ පොලිසිය පිළිපදින්නේ නැති බව ඔබතුමාට පෙනියනවා ඇති මේ ක්‍රියා කරපු ආකාරය නිසා.
ගරු මන්ත්‍රීමාගේ හේවල බැලුව එතන මට දුන්න තීරණය තමයි මේ පිළිතුර තමයි අධිකරණ නියෝගයක් කඩීම සම්බන්ධයෙන් අපි හෙට අගමැතිතුමාත් කතා
කරගන්නවා. පොඩයි ඉන්න, මම මේ කියන්නේ නිර්දේන්න කතා නෑතුනේ. රණවීර මන්ත්‍රීතුමාට විරුද්ධව නියෝගයක් තිබුණේ නැහැ.
හොඳයි, අපි හොයලා බලන්න.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට විරුද්ධව නියෝගයක් තිබුණේ.
ඒක හොයලා බලලා ගරු ගරු
බන්දු කියනවා. ඔව්. බන්දු කියලා කතා කරන්න බෑ මන්ත්‍රීවරයෙක්ට.
ඔව්, හෙට හොයලා බලන්න. ඔව්.
එදෙන් රැස්වෙන්නේපා කියලා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නකොට ඔබතුමා දුන්නු උපදේශයට ගරු කිරීමක් තිබෙන්න ඕන. අධිකරණය පාර්ලිමේන්තුවට වඩා ඉහළින් නෙමෙයි තියෙන්නේ.
හොඳයි, මම ඒක
අමතරව
හෙට අපි කතා
කරමු. නිකතට අධිකරණයට වඩා පහළ තැනක නෙමෙයි ඔබතුමා ඉන්නේ.
හොඳයි,
ඔව්. ඉතින් මේවා ඔබතුමා සැලකීමට අරන් මේ පොලිසියේ නිලධාරීන්ට ඔබතුමා නිසි විධානයක් කළ යුතුයි.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, ඊළඟට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, මේ කියන්නේ විවාදයක් බෑ ගරු වෙල්ගම් මැතිතුමා, මොකද
මන්ත්‍රීවරුනේ මේ දැන් ඔබතුමා ප්‍රකාශ කරා කතානායකතුමා මේ උසාවි නියෝගයක් මත තමයි මේ ක්‍රියාව ක්‍රියා කරේ කියන එක. හරි,
ඒක තමයි මාව දැනවත්තුනේ ඒ විදිහට. මම ඒක
එහෙමනම් දැන් යාපනයේ උසාවි නියෝගයක් තුන්දා දෙන්නෙකුට විරුද්ධ දැන් ඒ දෙන්න ප්‍රොටෙස්ට් එක කරා. එතනට ජනාධිපතිතුමා ගියා. උසාවි නියෝගයක් තියෙද්දි ජනාධිපතිතුමා ගියා එතනට. එහෙමනම් ඇයි මේ මේගොල්ලන්ගේ තියාගන්නේ?
ඒ
කියන්නේ උතුරට එක නීතියකුත් දකුණකට තව නීතියකුත් තියෙනවා.
මම අවධානය යොමු කරන්නයි
ඩග මේක දැන්ටම ෆෙඩරල් දීලා ඉවරද? අපි අහන්නේ දැනටම ෆෙඩරල් දීලා ඉවරද?
මොකද්ද?
ඒ කියන්නේ කරු
කතානායකතුමනි,
ඔව් මේ කියන්නේ මේ
ඔව් මේ ගැනම තමයි.
මේ ගැන දැන් මේ
පොලිසියට
අගමැතිතුමා පිළිතුරක් දෙයි.
ඔව් කතානායකතුමනි, දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කතානායකතුමනි, දැන් මේ උසාවි නියෝගයක් අඩගිරීමේ උඩ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න එක ගැන හරි. ඊළඟට තව එකක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒකෙදිත් එක මන්ත්‍රීවරු දෙන්නෙක්ට
ගරු අන්දිසානායක මැතිතුමා
කතානායකතුමනි, මේ මතු වෙච්ච කරුණ ගැනත් යමක් කියන්නද?
මේකට යන්න, මේකට මේ ගෝඩු දිස්සාරකට අපි දුක් වෙනවනේ. හරි, ඔබතුමා කතා කරන්න. වාඩි වෙන්න. හරි, වාඩි වෙන්න. ඕඩර් ප්ලීස්. හරි,
ගරු අරුණ දිසානායක මැතිතුමා. ගරු අරුණ දිසානායක මැතිතුමා.
හරි ගරු කතානායකතුමනි.
කතාන වාණින්ද. ගරු අරුණ දිසානායක මැතිතුමා. He is on the floor. මම මේ දීලා දෙන අනුර කුමාර දිසානායක මැතිතුමා. ගරු අරුණ කුමාර දිසානායක මැතිතුමා. කන්නගල එතුම නවත්තාව දෙන්න මම දීලා දෙන්න. එතුම ඉවරන් පස්සේ මම අවස්ථාව දෙන්න. ඔව් මේක
ඈ
ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
1987 ජූලි මාසයේ 29 වෙනිදා ජනාධිපතිතුමා ඇඳිරි නීතිය පනවල තියෙද්දි එදා විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක හා මන්ත්‍රීවරු අපි ඒ නීතිය කඩලා පිටකොටිය උද්ඝෝෂණය කරා නමුත් ජයර ජයවදර මහත්මයා මැතිතුමා අපි අතඩංගුවට ගත්තේ නැහැ ඒක නිසා නීතිය මහජන මන්ත්‍රී වරුණට සාමකාමී උද්ඝෝෂණයකදී බලපාන්නේ නැහැ.
හොඳයි.
අන්න ඒකයි ඔබතුමා ආරක්ෂා කළ යුත්තේ.
හොඳයි ගරු අරුණ.
අද ඔබතුමාව හයිජැක් කරලා පොලිසිය.
ගරු කතානායකතුමනි. මහජන උද්ඝෝෂණයන් පිළිබඳව මන්ත්‍රීවරු සහභාගි වීමේදී ඔවුන්ගේ රැකවරණය පිළිබඳ සහතිකය පාර්ලිමේන්තුව ලබා දෙන්න ඕන. මම නම් කියන්නේ මහජන නියෝජිතයන්ට පමණක් නෙවෙයි ගරු කතානායකතුමනි. මේ රටේ පොදු ජනතාවටත් තමන්ගේ සාධාරණ දුක්ගැනවිල්ලක් පිළිබඳ උද්ඝෝෂණය කිරීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය වලදාපු ඉතිහාසයක් පරාජයට පත් කළා තමයි ගරු කතානායකතුමනි මේගොල්ලෝ ආණ්ඩුව හැදුවේ. දැන් ඒ ආණ්ඩුවත් ඒ ආකාරයටම මම අපිට මතකයි ගාල්ලේදී 2010 මේ විජිත හේරත් මන්ත්‍රීවරයාත් ඔය විදිහටම ගරු කතානායකතුමනි උද්ඝෝෂණයක ඉදලා ගාල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගන්න පහරක් දුන්නා. ඒ ඉතිහාස කළු පැල්ලම් සහිත ඉතිහාසයක් වෙනස් කරලා. හැබැයි යලිත මුනාසල මොකද කරන්නද? යලිත මුනාසල ඉතිහාසෙම ඒ විදිහටම වර්ධනය වෙන්න තමයි දැන් කටයුතු කරමින් තිබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමෝ ඔබතුමාගේ විශේෂ අවධානය මෙවැනි චක්‍රීය ලෙස නැවත නැවත මේ තත්ත්වය නිර්මාණය වීම වැළැක්වීම ඔබතුමාටත් විශේෂ කාර්යභාරයක් තිබෙනවා කියලා අපි කල්පනා
කරනවා.
මගේ මෙම ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ හේතුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ගරු කතානායකතුමනි මේ උසස් අධ්‍යාපන ඇමතුමා නම් පේන්නේ නැහැ.
එතුමා අසිනී පෙරාද මම වෛද්‍ය ආධාර පාලුකම් කියන විදිය කතා කරලා කිව්වා. අසිනී පෙරාද ඉන්නවා.
එතුමා ඉන්නවා.
රාජ්‍ය ඇමතුමා ඉන්නවා.
එතුමා ඉන්නවා.
ඊයේ හොඳට සයිටම් ගැන මාධ්‍යවල නම් කිව්වා ගොඩක් දේවල්.
රාජ්‍ය ඇමතුමා ඉන්නවා රැස්ති වෙලා.
එතුමා ලැහැත්තර.
ආ එතුමා ඉන්නෝනේ.
එතුමා කියයි.
ආ ආ එතුමා කාලෙකින් ඇවිල්ලා තින්නේ. දන්නෙත් නැහැ කවුද කියන්නේ.
වාර් පාස් ගන්න ගන්න
දැනගන්න හරි හොඳයි හොඳයි ගරු කතානායකතුමනි මේ වන විට වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 8000ක් පමණ මාස 9කට අධික කාලයක් පන්ති වර්ජනය කර තිබෙනවා සීමා මාසික පත්වීම් අපේක්ෂිත වෛද්‍ය උපාධිධාරීන් ප්‍රකාශ කරන්නේ සයිටම් ආයතන අහෝසි කරන තුරු පත්වීම් බාර නොගන්නා බවයි වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රවීණයන් වන වෛද්‍ය පීඨාධිපතිවරුන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් සහ දරදඬු පිළිවෙතක් අනුගමනය කරමින් සිටීමේ හේතුවෙන් රටේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ බරපතල ලෙස බිඳවැටීමට ලක් වී තිබෙනවා. ආණ්ඩුව රටේ මුළුමහත් වෛද්‍ය අධ්‍යාපනයේම අර්බුදයට යොමුමින් කෙසේ හෝ සයිටම් ආයතන රැක ගැනීමට උත්සාහ කරමින් සිටින බවට සෑම ශාස්ත්‍රිකම ද ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳ සාධාරණ ලෙස විසඳුම් හොයනවා වෙනුවට එම උද්ඝෝෂණවල නිරත වෙන ඒ වෙනුවෙන් කටයුතු කරන ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවටගෙන සිරගත කිරීම තමයි තමුන්නාන්සේලාගේ විසඳුම් බවට පත් වෙලා තිබෙන්නේ. ඔවුන්ට පහර දීමෙන් හෝ ඔවුන් සිරගත කිරීමෙන් හෝ මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. රජයේ වෛද්‍ය වෘත්තිකයන් බිහි කළ යුත්තේ මහජනතාවගේ සෞඛ්‍ය උසස් තත්ත්වකින් පවත්වා ගැනීමේ පරම චේතනාවෙන් විනා හුදෙක් වත් පෝසත්කම් හෝ පාලනයට සම්බන්ධ වූවන්ගේ හෝ කූට ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික අවස්ථා ඉටු කිරීමට නෙවෙයි. වෛද්‍ය වෘත්තියට අදාළ පුහුණුව සහ බඳවා ගැනීම ආදී සියල්ල සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ පොදු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවය එමගින් කොතෙක් දුරට ඉටු වේද යන පදනම මත පිහිටායි. ශිෂ්ට සම්පන්න සීලු රටවල සිදුවන්නේ එයයි. එමෙන්ම යම් ශිෂ්‍යෙකුගේ උපාධි පාඨමාලාව තීරණය කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවය මත විනා අනිකු සමාජෝ ආර්ථික සාධක මත නෙවෙයි. එයින් අධ්‍යාපනයේ සම අයිතියත් සමාජ සාධාරණත්වයත් උල්ලංඝනය වන බව අමුතුවෙන් කිය යුතු නැහැ ගරු කතානායකතුමනි. පැවති ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය බලතල අත්නොමතික ලෙස පාවිච්චි කරමින් ගැටලුකාරී පෞද්ගලික අධ්‍යාපන ආයතන නීත්‍යානුකූල කිරීමට උත්සාහගෙන තිබුණද අද වන විට අනීතික ක්‍රියාමාර්ගයක් බව අනාවරණය වී තිබියදී වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද තවමත් ප්‍රසිද්ධියටපත් නොවු හේතුවක් නිසා මෙම නීති විරෝධී ආයතන වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව වෛද්‍ය සිසුන් චෝදනා කරනවා. අනෙක් අතට අද මෙම ගැටලුව හුදු වෛද්‍ය සිසුන්ගේ හෝ ඔවුන්ගේ දෙමව්පියන්ගේ ගැටලුවක් පමණක් නොවේ. මෙය රටට නව වෛද්‍යවරුන් බිහි නොවීම පිළිබඳව ගැටලුවක්, මුළු මහත් ජනතාවගේ ගැටලුවක්. සයිටම් ආයතනය වෙනුවෙන් විවිධ අවස්ථාවන්හි ප්‍රසිද්ධියේ පෙනී සිටියවුන් මෙම නීති විරෝධී අධ්‍යාපන ආයතනය පවත්වා ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරන්නේ අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ විද්වතුන්ගේ හා වෛද්‍ය සභාවේ නිර්දේශයන් හා යෝජනා නොසලකා හරිමිනි. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලබන යෝජනා නොසලකා හරිමින් ආණ්ඩුව මෙම ගැටලුකාරී ආයතනය සම්බන්ධයෙන් ප්‍රශ්නය නොවිසඳා සමස්ත උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේම අර්බුදයෙන් අර්බුදයට තල්ලු කරමින් සිටින බවට වෛද්‍ය පීඨ සිසුන්ගෙත් දෙමව්පියන්ගෙන් සහ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙන් ඇතුළු සියලු මහජනතාවගෙන් ආණ්ඩුවට එල්ලවීම තිබෙන බරපතල චෝදනාවක්. මේ තත්ත්වය තුළ පහත ගැටලුවලට ගරු අමාත්‍යවරයා නැතුණත් පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ප්‍රධාන හිමිකරුවෙක් වූ නියෝජ්‍ය අමාත්‍යතුමාවත් මේ පිළිබඳව පහත ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා ඇතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එක, උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ වෛද්‍ය පීඨයන් සිසුවන් 8000ක් විශාලතම ශිෂ්‍ය වර්ජනය මාස 9කට අධික කාලයක් සිදුවීමෙන් තිබීම ආණ්ඩුව ගැටලුවක් ලෙස හඳුනාගන්නේ නැද්ද? ගරු කතානායකතුමනේ, පාඨමාලාව හදාරන දරුවන් පමණක් නෙවෙයි, දැනට උසස් පෙළ සමත් වී තිබෙන ඊළඟ දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා ගැටලුවක් මෙතනදි මතුවෙනවා. මේ හේතුවෙන් අනාගතයේ වෛද්‍යවරුන් බිහිවීම, නැවතීම හා ප්‍රමාද වීම වෙනුවෙන් ජාතිකම වශයෙන් සිදුවන පාඩුවට වගකීම් ලබන්නේ කවුරුන්ද? ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බව තේරුම් ගන්නේද? වෛද්‍ය අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ හා මහජනතාවගේ යෝජනා ක්‍රියාත්මක කර මේ ගැටලුව විසඳීමට ක්‍රියාත්මක කරන්නේ ඇයි? උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු සතු වැඩපිළිවෙළ කුමක්ද? අවසන් වශයෙන් ගරු කතානායකතුමනි, අපේ රටේ මහානායක හාමුදුරන් වහන්සේලා විසිනුත් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විසින් ඉදිරිපත් කරන යෝජනා මත පීඨා මේ ඉදිරිපත් මේ විසඳුමක විසඳුමක් හොයන්න කියලා ලබා දීලා තිබෙනවා. සියලු හඬවල් වලට වඩා ගරු කතානායකතුමනි, සයිට මුදලාලිගේ මූල්‍ය හඬ තමුන්නාන්සලට ප්‍රබලද කියලා ගරු කතානායකතුමනි අවසන් වශයෙන් මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි වාර්තා ලබා දුන්නා.
ගරු කතානායකතුමනි, එක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. නියෝජ්‍ය අමාත්‍යනේ රාජ්‍ය අමාත්‍ය
සෝරි, ඒක ඒක මගේ වැරදුනා, ඒක කනගාටු ප්‍රකාශ කරනවා.
සයිටම් මේ පිළිබඳ උත්තරය මේ විදියයි. සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය 2009 වර්ෂයේදී රුසියානු විශ්වවිද්‍යාලයක උපාධිය සඳහා සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරන ලබන ආයතනයක් ලෙස ආරම්භ වී ඇත. පසුව මෙම ආයතනය දේශීය උපාධි පිරිනැවීම සඳහා ලියාපදිංචිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2011 වර්ෂයේදී ලබා දී ඇත. එතන පටන් වර්තමානය දක්වා ශ්‍රී ලාංකික සිසුන් 850කට ආසන සංඛ්‍යාවක් මෙම ආයතනයේ අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි ඇත. පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට අවසර ලබා දුන් මෙම ආයතනයේ එම රජය පැවති වකවානුව තුළදී වසා දැමීමට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීම් ඉදිරිපත් වී නැත. මෑත කාලීනව සයිටම ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුවියක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙත් තාවකාලික ලියාපදිංචි ලබා ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ අතර එම නීති කෘත්‍ය අනුව අදාළ ලියාපදිංචි ලබා දෙන ලෙස අභියාචන අධිකරණය විසින් නියෝග නිකුත් කිරීමෙන් පසුව රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම නියෝගය නොතකමින් වර්ජන ක්‍රියාමාර්ගයට එළඹ ඇත. කෙසේ වුවද උක්ත තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති බැවින් එම අභියාචනයට ලැබෙන තීන්දුව මත මෙම ගැටලුව තිරසාර නීත්‍යානුකූල විසඳුමක් ලැබෙනු ඇත. මෙම තත්ත්වය පැවතියද රජයේ වෛද්‍ය පීඨයන්හි සිසුන්ගේ වර්ජන ක්‍රියාමාර්ග විසඳීම සඳහා රජය මගින් යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති අතර සමහර යෝජනා දැනටම ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇත. කෙසේ වුවද සයිටම් ආයතන විරෝධී පාර්ශ්වකරුවන් රජය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සඳහා හෝ ක්‍රියාත්මක කරනු ලබන යෝජනා පිළිබඳව මේ දක්වා කිසිදු සුබදායක ප්‍රතිචාරයක් දක්වා නොමැත. ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද විශේෂිත ප්‍රශ්න දා පාසලෙන් පිළිතුරු ඉදිරිපත් කරමි. පළවෙනි ප්‍රශ්නය, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෛද්‍ය පීඨයන් සිසුවියන් 8000ක් විශාලතම ශිෂ්‍ය වර්ධනයක් මාස 9ක පමණ කාලයක් සිදු කරමින් තිබියදී ආණ්ඩුව මෙය ගැටලුවක් ලෙස හඳුනා නොගන්නේද? මෙතන නැති වුණත් ඒ ගැටලුවක් ලෙස හඳුනාගෙන තියෙනවා. උත්තරේ මේ විදිහයි. රජය විසින් රාජ්‍යාංශයේ විශ්වවිද්‍යාලවල පවතින වෛද්‍ය පීඨයන්හි තත්ත්වය නැංවීම සඳහා නව වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා සුවිශාල ආයෝජනයක් පසුගිය වසර 2 තුළ සිදු කර ඇති අතර ඉදිරි වර්ෂ 3 තුළදීද එවන් විශේෂිත ආයෝජන ක්‍රියාවලියක් සැලසුම් කර ඇත. රාජ්‍යාංශයේ වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලබන
රාජ්‍යමිතුම ප්‍රශ්න කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු මම කියවත්
මේ උත්තරේ
කිව්වම හරි. ඔව්,
ලබන වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් ලබා දීමට අධ්‍යාපනයෙන් පසු රැකී අවස්ථා සුරක්ෂිත කිරීම හා ප්‍රථම උපාධියෙන් පසු විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය වන පශ්චාත් උපාධි අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු කිරීමටද රජය මගින් වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කර ඇත. එවැනි පසුබිමක් තුළ රජය මගින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක් මුල් කර ගනිමින් කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක හෝ දෙකක ගොදුරු බවට පත්වී ඇති වෛද්‍ය සිසුන් මෙසේ අධ්‍යාපන කටයුතු වර්ජනය කිරීම පිළිබඳ අපිද කනගාටුවට පත්වෙමු. දෙවැනි ප්‍රශ්නයට උත්තරේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ධනයෙන් සැලකිය යුතු පංගුවක් රජය විසින් වෙන්කර තිබියදීත් කඩාකප්පල්කාරී ලෙස සාමාන්‍ය සිසුන් වර්ජනවලට පොළඹවන දේශපාලන පක්ෂ හා එම දේශපාලන පක්ෂවල ඉත්තන් වී ඇති සිසුන්ද මෙයට වගකිව යුතුය. තුන, මෙම ගැටලුකාරී තත්ත්වය නිර්මාණය කිරීම පිණිස වර්තමාන රජය කිසිදු ආකාරයකට දායක නොවුවද ගැටලුවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සාධාරණ වන පරිදි ගැටලු විසඳීමේ වැදගත්කම රජය වටහාගෙන ඇත. ඒ අනුව ගැටලු විසඳීම සඳහා රජ විසින් අවස්ථා ගන්නාවකදීම යෝජනා රාශියක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සිසුන් වර්ජනය ආරම්භ කළ 2017 වසරේ මුල් කාර්තව තුලදී සියලුම වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිවරුන් කැඳවා සාකච්ඡා කර විසඳුම් රාශියක එකඟතාවයකට පැමිණියමු. එසේ වුවද එම එකඟතාවයන් ඒකපාර්ශ්විකව සිසුන් හා පීඨාධිපතිවරුන් බිඳ දමනු ලැබිණි. ඉන්පසු අවස්ථා රාශියකදී මෙවැනි සාකච්ඡාවට රාශියක් පැවති අතර එම සාකච්ඡා වටවල ප්‍රතිඵලයක් ලෙස රජය මගින් මෙහි පසුව සඳහන් කරන විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද වෛද්‍ය පීඨ සිසුන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සහ පීඨාධිපතිවරු ගැටලුවේ පාර්ශ්වකරුවන් ලෙස රජය මගින් දෙනු ලැබූ කිසිදු විසඳුම් ක්‍රියාමාර්ගයක් සුබදායි ලෙස සලකා ක්‍රියාත්මක කර නැත. හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ආයතන සමග සාකච්ඡා කර ගැටලුවට මධ්‍යස්ථ විසඳුම් රාශියක් ලබා දී ඇත. ගැටලුව සඳහා එකම විසඳුම සයිටම් ආයතනයේ වසා දැමීම පමණක් යැයි කුමන හෝ කණ්ඩායමක් දිගින් දිගටම යෝජනා කරන්නේ නම් එය ඒකපාර්ශ්වීය විසඳුමක් පමණක් වන බව ඔබටම පැහැදිලි වනු ඇතැයි සිතමි. පස්වෙනි උත්තරේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා රජයේ පහසුදාන ක්‍රියාමාර්ග ගෙන තිබේ. එක, සයිටම් ආයතනයට සිසුන් අතුලත් කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වා ඇත. දෙක, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇති අවම ප්‍රමිතීන් පිළිබඳව නිර්ණායකයන් අදාළ පාර්ශ්වකරුවන් සමග ඇති වූ එකඟතාවයන් මත නෛතික නියෝගයන් ලෙස රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත. තුන, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාඨමාලා පිළිගැනීම, ප්‍රමිතීන් ස්ථාපනය කිරීම හා තත්ත්ව සහතික කිරීම පිණිස ප්‍රතිතනය සහ තත්ත්ව සහතික කිරීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරත්වයෙන් ඉවත් කර ලාභ නොලබන හා වැඩි පිරිසකගේ අයිතීන් සහිත නව ආයතනයක් බවට පත් කිරීම. පහ, මාලබේ නිවිල් ප්‍රනාන්දු රෝහල් රජයට බාරගන්වමින් එහි වැඩි රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා දීම හා ඒ තුළින් වෛද්‍ය ශිෂ්‍යන්ගේ සායනික පුහුණුව සම්බන්ධව පැන ගිය ඇති ගැටලු විසඳීම. හය, වෛද්‍ය සභාවේ එකඟතාවයේ ප්‍රකාර සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ලියාපදිංචි පිරිනැමීමේදී අතිරේක විභාගයකට පෙනී සිටීමට නියම කිරීම හෝ සායනික පුහුණුව පුහුණුවේ නියුක්ත කාලය තවදුරටත් දීර්ඝ කළේ සම්පූර්ණ කිරීමට උපදෙස් දීම.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට පොයින්ට් ඔෆ් ඕඩර් මොකද්ද? මේ ගැන නම් අපි දැන්
ගරු කතානායකතුමනි, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලගේ අත්සනකින් යුතුව ඔබතුමාට බාර දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස මග යෝජනාවක්. මේක ඔබතුමා කඩිනමින් අපට දිනයක් ලබා දෙනවායි කිව්වා. අද වෙනකන් ඔබතුමා මේ සම්බන්ධ අපට දිනයක් ලබා දීලා නැහැ ගරු කතානායකතුමනි. මේ ලබා නොදීම නිසා මේ අමාත්‍යංශය තුළ බරපතල කටයුතු ටිකක් සිදුවමින් පවතිනවා. මේක අපට පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරන්න හැකියාවක් නැහැ. ඔබතුමා අපිට කිව්වා දැන් ගැටලුවක් නැහැ. ඊළඟ
ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් අපි ගිය සතියේ අන්තිම රැස්වීමේ කතා කළා. සභානායකතුමාට දැන් දීලා තියෙන්නේ ඉක්මනින් දිනයක් දෙන්න කියලා. අපේ නිජරි සුණාදන මහත්මයා තුන්නයි තියෙන්නේ.
නැහැ, සභානායකතුමා දිනයක් දෙන්නේ
නැහැ. අපි කතා කරා.
එහෙම කරන්න ගරු කතානායකතුමනේ ඔබතුමා එක කියන්න සභානායකතුමා දිනයක් දෙන්නේ නැහැ කියලා. මේක නොගෙනින්න බෑනේ. සභානායකතුමා නෙමෙයි පාර්ලිමේන්තුව ගෙනියන්නේ ඔබතුමා.
හැබැයි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සදහන් කිරීමේදී ආණ්ඩුවේ වැඩ කටයුතු වල හදිස්සියේ මහත් අවස්ථාවේදී මේ කියන දීර්ඝ කිස අපි කතා කළා. ඒක අවධානය යොමු කරලා තියෙන්නේ. හොඳයි. ඒක
ඒ කියන්නේ අපි මේක පක්ෂනායක රැස්වීමේදී අවස්ථා ගණනාවකදී කතා කරා. හැබැයි කතා කිරීම ප්‍රමාණවත් නැහැනේ, විසඳුමක් නැ අවශ්‍යකම තිබෙන්නේ. එතකොට කිරියල්ල මන්ත්‍රීව කිරියල්ල සභානායකතුමා විසින් ගෙන තර්කය තමයි මේක මේ නඩුවක අංකයක් තියෙනවා කියන.
නඩුව අංකයක් තියෙනවා.
හැබැයි ගරු කතානායකතුනි මේ ලබා දෙන විශ්වාස භංගය ඔබතුමාම නීතිපතිවරයාගේ අදහස් විමසා තමයි සංශෝධනයට භාජනය කරේ. ඒතර ඒ සංශෝධනයට භාජනය කරලාද විශ්වාස භංග යෝජනාව තමයි මේ න්‍යායපත්‍රයට ඇතුළත් කරේ. ඒතරේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන්නේ කතානායකවරයා ස්ථාවර නියෝගත් සහ අනිකුත් රීතීන් සහ සියල්ල පිළිබඳ සැලකිලි ලක්කොට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන සංශෝධන සහිත විශ්වාස භංග යෝජනාව. එතකොට ඒක ඔබතුමා ඇතුළත් කරලා තිබෙනවා මේ මේ න්‍යාය පත්‍රයේ. හැබැයි දැන් ඇතුළත් කරපු යෝජනාව පිළිබඳව සභානායකවරයා කියන මේකේ රීති ප්‍රශ්නයක් තියෙනවා, නඩු අංකයක් තියෙනවා, නඩුවක් ගැන කතා වෙනවා. ගරු කතානායකතුමනි, මේක ගැන නඩුවක් ගැන කතා වෙන්නේ නැහැ. මේක ඉතා පැහැදිලි ලෙස තිබෙන්නේ අහවල් අංකයේ දරන නඩුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කාර්යපැත්තෙන් සිදුවිය යුතු කාර්යභාරය අත්හැරිය කියන එක. නඩුවේ සිද්ධ වුණේ මොකද්ද කියන එක නෙවෙයි. නඩුවකදී සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරී තිබුණු වගකීමක්, ඒ වගකීම අත්හැරීමත් විශ්වාස භංගයක් ගෙන ඉන්න හේතුවක්. ඒ නිසා ගරු කතානායකතුමනි, සභානායකවරයා පාර්ලිමේ පක්ෂනායක රැස්වීමේදී ඉදිරිපත් කරන තර්කය මුළුමනින්ම වැරදි. ඒ නිසා මේ විශ්වාස භංගය දැන් බලපුවාම ගරු කතානායකතුමනි, අයවැය ලේඛනයක් ඒමට නියමිතව තිබෙනවා. ඊළඟ විවස්ථා කෙටුම්පත ඒ වාර්තාව සාකච්ඡා කිරීම පුළ දින 3ක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව බැලුවොත් මේක ජනවාරි වෙනකන් ලැබෙන්නේ නැහැ. හැබැයි ජනවාරි වෙනකන් ලැබුණ නැතුණාට සෞඛ්‍ය අමාත්‍යවරයා ජනවාරි වෙනකන් එම දුරේ දරනවා. මේකෙන් පස්සේ නැති වෙයිද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි අපිට සාධාරණ අයිතියක් තියෙනවා, විශ්වාස භංගයක් ගෙනාවම මේ පාර්ලිමේන්තුවට ඒ ප්‍රමුඛතම කටයුත්ත ඇස්සේ සලකා විවාදයක් ලබා දී. එනිසා මේක ඔබතුමාගේ අතේ මේක තිබෙන්නේ. එනිසා තවදුරටත් සභානායකවරයාගේ නිර්දේශ නෙමෙයි, කතානායකතුමා හැටියට ඔබතුමා නිර්දේශයක් ලබා දිය යුතුයි. මේක ලබා ගන්නේ කවද්ද කියලා.
හොඳයි ගරු දිනේෂ් මැතිතුමා, අපි ගැන කතා කරමු ඊළඟයේදී.
ඔබතුමා මගේ නම සඳහන් කරා, ඒක නිවැරදි. හැම පක්ෂනායක රැස්වීමකදී මම ඉල්ලා සිටලා තිබෙනවා දිනයක්. මම ඔබතුමා කියපු එක හරි. දිනයක් ඉල්ලා තිබෙනවා 50කට වැඩි මන්ත්‍රීවරු ස්ථාවර නියෝගයේ යටතේ විශ්වාස භංග යෝජනාවක් ඇමතිවරයෙක්ට දුන්නාම ස්ථාවර නියෝගය කියන්නේ හැකි පළමු අවස්ථාව විශ්වාස භංග යෝජනාවට දිය යුතුයි කියලා. ඔබතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා එය තීරණයක් දුන්නා, යම් යම් කොටස් ඉවත් කරලා මෙය දැන් විවාදයට ලක් කළ හැකි කියලා එය න්‍යාය පුස්තකයට ඇතුල් කරලා තියෙනවා. න්‍යාය පුස්තකයට ඔබතුමා අත්සන් කරලා ඇතුල් කරාට පස්සේ පාර්ලිමේන්තුවට කියන්න බෑ, පාර්ලිමේන්තුවට මේක ගන්න බෑ කියලා. පාර්ලිමේන්තුවට මම ගෞරවයෙන් කියන්නේ, පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ න්‍යාය පත්‍රයේ පාර්ලිමේන්තුව සාකච්ඡාවට ලක් කරන අවස්ථාවකදී. ඒක නිසා අයවැය ලේඛනයට පෙරාතුව මම අන්තිම දවසේ තිල්ලා සිටියා පක්ෂනායක කොමිටියේ අපට දිනයක් දෙන්න. විපක්ෂ නායකතුමා, විපක්ෂ සංවිධායකතුමා, අපි මන්ත්‍රීවරු ඔක්කොම කියා සිටිනවා විශේෂ දවසක් හරි. විශේෂ දවසක් හරි 9 වෙනිදාට ඉස්සෙලා දීලා මේ විශ්වාස භංග යෝජනාවට මූණ දෙන්න.
හොඳයි.
සෞඛ්‍ය අමාත්‍යතුමාට සිද්ධ කරන්න. නැත්නම් මේක ඔබතුමාගේ කාර්යභාරයේ අඩුවක් ලෙස තමයි මුළු පාර්ලිමේන්තුවටම වෙන්නේ.
ඊළඟට යෝජනා පිළිබඳ දැනුම් ගා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
I move item number 1.
සභා එකද?
අයි.
දෙවැනි යෝජනාව සභානායකතුමා.
I move item number 2 sir.
සභා එකද?
අයි.
තුන පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
I move item number 3 sir.